2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 වැනි කාණ්ඩයේ 20 වැනි කොටස. 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 වැනි කාණ්ඩයේ 20 වැනි කොටස සහ 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 3 වැනි කොටස, 4 වැනි කොටස සහ 5 වැනි කොටස්ද 2 වැනි කාණ්ඩයේ 3 වැනි කොටස්, 4 වැනි කොටස සහ 5 වැනි කොටස සහ 9 වැනි කාණ්ඩයේ 3 වැනි කොටස මම ඉදිරිපත් කරමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජයේ ජනරජ අඳුම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව ජාතික පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ අක්‍රමතාවයන් පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ 10 වැනි කාණ්ඩයේ 18 වැනි කොටස සහ මඩකළුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ විද්‍යායතනයේ ස්ථාපිත කිරීමේ හා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ 10 වැනි කාණ්ඩයේ 19 වැනි කොටස මම ඉදිරිපත් කරමි.
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා.
ඉපිලියගනාදී පිළිගැනීම අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව නාගරික සංවර්ධන නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කර යුතුයි යෝජනා කරමි. 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පැන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂයේ සංවර්ධන රටේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කර යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කර යුතුයි මම යෝජනා කරමි.
මහජන වෙත්සම් පිළිගැනීම ගරු ජයන්ත සමරවීර මැතිතුමා, කැමිනනේ. ගරු විදුරු වික්‍රමනායක මැතිතුමා,
ගරු කථානායකතුමනි, අලුත්ගම බඩුගබඩා පාර අංක 68 දරන ස්ථානයේ පදිංචි ADCP ශ්‍රීවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමු.
අනුරාධ ජයරත්න මැතිතුමා,
ගරු කථානායකතුමනි, නිල්ලඹේ වාරියගල ස්ටේට් අංක 1 ඇලිර 16 දරන ස්ථානයේ පදිංචි PD ගුණසේකර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමු.
S විලේන්ද්‍රින් මැතිතුමා,
கௌரவ சபாநாயகர் அவர்களே, அரங்கவிலையாய 5-60 வரியும் திரு RMSI ராஜபக்சிடமிருந்து கிடைக்கப்பட்ட மனுவை சமர்ப்பிக்கின்றேன்.
SB திசாநாயகம் எத்துமா,
கரு கதாநாயக துமனி, நுவரெளிய மாங்காஸ்தோட்ட கமனுபுர அங்க 70 ஸ்தானை பதிஞ்சி TKM மத்தும்பண்டார மகத்தாகின் லபுனு பெசம பிலிகண்ணு.
விஜித ஹேரத்ன எத்துமா,
கரு கதாநாயக துமனி, ඔල්ගස්සෝ විට සිඹලාගොඩ සොම්නස අංක 136 දරන ස්ථානයේ පදිංචි ඒ හෙට්ටිආරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කමරුපිටිය මලාන විහාරමාවත ප්‍රමෝද්‍යාන ලිපිනේ පදිංචි HG ප්‍රේමදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කොළොන්න ගඟෙන්නගොඩ රෝහලපාරයන ලිපිනේ පදිංචි කේ ගුණදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මහරගම දුම්රිය මාවත අංක 216 දරන ස්ථානයේ පදිංචි KD උපාලි පෙරරා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කුරුණෑගල පොතුවැර අමුරුගම අංක 308 පාදර ස්ථානයේ පදිංචි KM කිරිබණ්ඩා මහතාගෙන් සහ තවත් එක්කින් ලැබුණු පෙත්සමක්ද, මහනුවර අස්කිරිය දොඩම්බෙල පටුමග අංක 79 ඇලිරක් 58 ඒ දරන ස්ථානයේ පදිංචි MG සරත් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, හුඟම මැදදෙනිය අංක 165 ඇලිරක් 1 දරන ස්ථානයේ පදිංචි MP අමරසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කොළවෙනිගම පල්ලෙගම ආරණ්‍යපාරයන් ලිපිනේ පදිංචි PH සුරම්යා ප්‍රදීපිකා මහත්තයගෙන් ලැබුණු පෙත්සමක්ද, මහනුවර අරුප්පල ධර්මාශෝක මාවත පිටියේ දේවාලපාර අංක 29D දරන ස්ථානයේ පදිංචි TH කරුණාදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, අතුරුගිරිය මැද මාවත අංක 251 ඇලිරක් 5 දරන ස්ථානයේ පදිංචි WL ගුණපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, තිසමාරාමේ දෙබරව විදාය අරුණ යන ලිපිනේ පදිංචි දිදානගමගේ සුමතිපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නුමි.
අශෝක ප්‍රියන්ත මෙතුමා,
ගරු කථානායකතුමනි, හලාවත මයික්කුලම සිල්වත්වත්ත අංක 28 දරන ස්ථානයේ පදිංචි ජයන්ත පියදිගම මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නුමි.
ලලිත් එල්ලාවල මෙතුමා.
ගරු කතානායකතුමනි, වැල්මිල්ල කිඳේපිටියේ කැස්බෑව 299-1 ධර්ණ ස්ථානයේ පදිංචි එම්.ආර්. චන්දිමාල් මහතාගේ ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු අසංක නවරත්න මෙතුමා.
ගරු කතානායකතුමනි, කුරුණෑගල මීගමු පාර හරිත මාවත අංක 342-7 ධර්ණ ස්ථානයේ පදිංචි එච්.එම්. ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු කුමාරසීත රත්නායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, වැල්ලවාය ඇල්ලපාර හීනපහුව නයන යන ලිපිනෙහි පදිංචි එච්.ආර්.ඒ. නයනතිලක් රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න හේෂා විතානගේ මැතිතුමා.
මහානව ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, හේෂා විතානගේ ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයේ අහලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණ වෙත යොමු වී ඇති පැමිණිලි අතුරින් මෙතෙක් විභාග නොවුවහා විභාග වෙමින් පවතින නඩු තිබෙන බව දන්නවාද කියලා. ඔව්. එසේ නම් අදාළ නඩු අංක හා ඒවා පැවරූ දින වෙන්වන් වශයෙන් කවරේද යන්න එතුමා මේ සභාවට දන්වන්නේද කියලා මම පසුගිය දිලේ උත්තර දෙන අවස්ථාවෙත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරා. අධිකරණ අමාත්‍යංශය විසින් ඒව පවත්වාගෙන යන්නේ නැහැ. ඒ කරන්නේ ජුඩිෂියල් සර්විස් කමිෂන්, අධිකරණ සේවා කොමිෂන් සභාවට කියලා ඔවුන්ට අපි ලිඛිතව මේ සම්බන්ධයෙන් ලියලා තොරතුරු ඉල්ලුවා. ඒ අනුව ඔවුන් කියලා තියෙනවා 2019-12-31 වන දිනට දිසා අධිකරණවල විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 231,506යි. අධිකරණ අමාත්‍යංශය විසින් අධිකරණවල නඩු සංඛ්‍යාව පිළිබඳව පවතින තොරතුරු රැස් කරන අතර අදාළ නඩු අංක සහිතව තොරතුරු රැස් කිරීම අධිකරණ සේවා කොමිෂන් සභාවේ විෂය පාතයට අයත් වෙනවා. කෙසේ වුවද ඩිජිටල් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමෙන් තොරව කඩිනමින් එම එක එක නඩු සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට අධිකරණ කොමිෂන් සභාවට හැකියාවක් නොමැති බව දන්වලා තිබෙනවා. ඊළඟ ඔබතුමාගේ ප්‍රශ්නය, ඉහත නඩුවලින් වසර 1-5 අතරත් 5-10 අතරත් වසර 10-15 අතරත් 20-25 අතරත් 25ට වැඩි නඩු තියෙනවද කියන එක. කාලයක් විභාග වන පැරණි නඩු කවරේදැයි හා පැවරූ ලේඛනවල දින හා වෙන්වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මිලස දන්වන්නේද කියලා. අධිකරණ සේවා සභා කොමිසම් ලේකම් කාර්යාලය විසින් දිවයින පුරා පිටි සියලු දිශා අධිකරණවල පවරා ඇති නඩු අංක හා ඒවා පැවරූ දින කවරේද යන්න නිරූපණය කරන පරිදි වෙන්වන් වශයෙන් තොරතුරු ඇතුළත් වාර්තාවක් පවත්වාගෙන යාමක් සිදු නොකරනවා. එවැනි ජාලගත තොරතුරු පද්ධතියක් ඇති කිරීම සඳහා ඩිජිටල් ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා සම්පූර්ණ අධිකරණ පද්ධතියම. එබැවින් 2019-12-31 වන දින අදාළව කැඳවා ඇති වාර්ෂික වාර්තාවල සඳහන් සංඛ්‍යා ලේඛන දත්ත අනුව එදින වෙන විට දිසා අධිකරණවල නොවිසඳී පවතින නඩු සංඛ්‍යාව කාල පරාසනුව වෙන් කර ඇති ලෙස පහතින් දක්වලා තියෙනවා. වසර 1-5 දක්වා කාලයක් ගත වී ඇති නඩු 49,801ක් තිබෙනවා. වසර 5-10 අතර කල් ගිය නඩු 20,586ක් තිබෙනවා. වසර 10-15 අතර කල් ගිය නඩු 8,947ක් තියෙනවා. වසර 15-20 අතර තාමත් කල් ගත වෙලා තියෙන නඩු 3,418ක් තියෙනවා. වසර 20කට වඩා පැරණි නඩු 4,620ක් තියෙනවා. අන්තිම ප්‍රශ්නය එම නිසා පැන නගින්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි.
ස්තුතියි ගරු ඇමතිතුමනි. ඔබතුමා මේ විෂය පිළිබඳව ප්‍රවීණයෙක් විදිහට මම හිතන ඔබතුමා දන්නවා මේ ප්‍රශ්නයේ තියෙන වැදගත්කම පිළිබඳව. ගරු ඇමතිතුමනි, දැන් ඔබතුමා කියපු කාරණාව අනුව අවසාන අවුරුදු 20කට වැඩිය ගරු කතානායකතුමනි නඩුවකට විසඳුමක් ආපනේද නඩු මේ රටේ දැනට දිසාධිකරණවල ඔබතුමාට දිසාධිකරණවල තියෙනවා. ඒ කියන්නේ ඉඩම් නඩු වගේ බොහෝ විට 4,000ට වැඩි ප්‍රමාණයක්. ඉතාම අසාධාරණ තත්ත්වයක්. ඉතින් මම ඉල්ලීමක් කරනවා, අපේ රටේ අධිකරණය ස්වාධීන අධිකරණයක් කියන කාරණාව මේ සියලු දෙනා පිළිගන්නවා. අපි ඒ ගැන ආඩම්බරයට පත් වෙනවා. නමුත් මම මේ ප්‍රශ්නේ, මගේ පළවෙනි ප්‍රශ්නේ ඔබතුමාට මේ වර්තමානීත් එක්ක ගලපලා ගන්න උත්සාහ කරනවා. ඔබතුමාගෙන් සාධාරණමක උත්තරයක් ලැබෙයි කියලා. මොකද ඔබතුමාලා හැමතිස්සෙම කියනවා දේශපාලන පරිගැණීම් මේවා හින්දා අපේ මන්ත්‍රීවරුන්ට දේශපාලන හිතවතුන්ට යම්කිසි අවස්ථාවන් වලදී ක්‍රියාත්මක වෙලා නඩු දාලා කටයුතු කරා කියලා. මම අහන්නේ ස්වාධීනව මන්ත්‍රීවරයෙක් විදිහට දේශපාලන කෝණිකින් එහා ගිහලා මේ රටේ අධිකරණය තුල එවැනි තත්වයකට පහුගිය කාල සීමාව තුල අපේ ආණ්ඩුව තුල කටයුතු කරලා තියෙන කාරණා කරුණු කාරණා එක්ක මොකද මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයට හානි කර කතාවක් කියවෙන්නේ මේක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. ඔබතුමා විශේෂයෙන්ම මේ ප්‍රවීණෙක් විදිහට මේ વિશે මම අහනවා කරු මේ ඇමතුමනි ඒ කාරණා එහෙම සිදු වුණා නම් අද වර්තමානයේ ඔබතුමා අධිකරණ ඇමතුමා ඉන්න වෙලාවේ අපිට පේනවා මේ සතියක කාල සීමාව ඇතුළත නඩු විශාල ගණනාවක් සඳහා තීන්දුව ලැබෙන.
ඔබතුමාගේ ප්‍රශ්නේ කියන්න මොකද්ද?
ඉතින් මේක පැහැදිලි කරලා අහන්න ඕනේ. මේක වැදගත් ප්‍රශ්නයක් නේ.
ඔබතුමාට ඒක තේරුම් ගන්න තරම් ශක්තිය තියෙනවා.
ඒ සතියක කාලයක් තුල මේ සියල්ල තීන්දුව වෙලා විසඳන්න පුළුවන් විදියට අධිකරණයේ මේ නඩු ටික එකට ආවේ එක්කෝ සාමාන්‍ය විදිහට එහෙමනම් ඔය නඩුවල ෂෙඩියුල්ස් හදන රෙජිස්ට්‍රාර් වරුන්ගේ වරදක්ද නඩුකාර වරුන්ගේ වරදක්ද කාගේ හරි වරද කියන මේ මෙච්චරකල් මේක උනේ නැතුව මේ සතියක් ඇතුළත සියල්ල තීන්දුව ඇවිල්ලා නිදහස් වෙන්න ඔබතුමාලගේ පාර්ශවයට හැකියාවක් ලැබුණා නයි ඔබතුමාලගේ හිතවත්තු හරි දේශපාලනඥයෝ වුණා නම් මේ රටේ සාමාන්‍ය පුරවැසියටත් මේ ආකාරයට මේ හිර වෙලා තියෙන කාගේ හෝ වරදින් හිර වෙලා තියෙන නඩුවලට මේ ආකාරي විසඳුම් ලබා දෙන්න පුළුවන් නම් අර මහර වගේ සිද්ධිත් ඇති වෙන්නේ නැහැ ගරු එමතුනේ එහෙම හැකියාවක් තියෙද කියලා දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා ඔබ ස්තුතිය ඔබතුමාගේ ප්‍රශ්නෙට පැහැදිලිවම කියන්නට ඕන නඩු දාන එකයි නඩු අහන එකයි එකිනෙකට වෙනස් දෙකක්. නඩු පටලලා නඩු දාන්නේ අධිකරණයෙන් නෙවෙයි. ඒකට පොලිසිය සම්බන්ධ කරගන්න පුළුවන්. CID එක සම්බන්ධ කරගන්න පුළුවන්. බයිබරි කමිෂන් එක සම්බන්ධ කරගන්න පුළුවන්. FCID එක සම්බන්ධ කරගන්න පුළුවන්. නඩු අහන්නේ එතනින් එහාට ගිහිල්ලා නඩු ඒකට අපි කියනවා විමර්ශනය කරනවායි කියලා. නඩුව අධිකරණයට ගියාට පස්සේ තමයි ඇහෙන්නේ. දැන් නඩු අහන එකයි නඩු දාන එකයි එකිනෙකට වෙනස් දෙයක්. ඉතින් අපි කවදාවත් කියලා නැහැ නඩු අහන එකේ ප්‍රශ්නයක් තිබුණයි කියන එක. නමුත් නඩු දාන එකේ යම් ප්‍රශ්නයක් තිබුණා. අපි නෑ කියන්නේ නෑ FCID එක හදන එක දූෂණ මර්ධන කමිටුවක් හදාගන්න එක ඒක අගමැතිතුමාගේ කාර්යාලයෙන් සිට මෙහෙවන එක ඒක සිදු නොවිය යුතු දෙයක්. අපි කවදාවත් ඒක කරන්නේ නෑ ගරු මන්ත්‍රීතුමනි. ඒක මම ඔබතුමාට වගකීමෙන් කියනවා. ඒ කියන්නේ දෙවෙනි එක මට උත්තර දෙන්න දෙන්නකෝ මට උත්තර දෙන්න උත්තර දෙන්න දෙන්නකෝ. ඊට පස්සේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා කියපු ආකාරයට දැන් මේ දවස්වල පහුගිය මාස 3ක් විතර ඉඳලා දිගට නඩු අහන්නේ නැහැ. ඔබතුමා දන්නවා ඒක. ඒ ඉතින් urgent matters කියලා තියෙන්නේ හදිසියට තියෙන නඩු විතරයි අහන්නේ. එතකොට කාලයක් තියෙනවා අර අහපු නඩුවල තීන්දු තීරණ ලියන්න. එතකොට අපි අපේ දැනට තියෙන නීතිය අනුව හයි කෝට් එකෙන් කෝට් ඔෆ් අපීල් එකට ගියොත් එහෙම නැත්නම් කෝට් ඔෆ් අපීල් එකෙන් සුප්‍රීම කෝට් එකට ගියොත් ඒගොල්ලන්ට ආයෙත් නඩු තීන්දුව ලියන්න බෑ. ඉතින් මුල ඉඳලම අර නඩු අහන්නට ඕනේ. එහෙනම් අපි විශේෂයෙන් ලීමක් කරා අධිකරණ සේවා කොමිෂන් සභාවට මේ අහන අහපු නඩු ඔක්කොම පුළුවන් තරම් ඉක්මනට තීන්දුව ලබා දෙන්නයි කියලා. ඔබතුමාට පේන ඔය නඩු කීපේ විතරයි. නමුත් සිවිල් අභියාචන අධිකරණයේ විතරක් අන්තිම දවස් 3 නඩු තීන්දුව 70%කට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ක්‍රමයක්. ඒ නිසා ඔබතුමාට මම වගකීමෙන් කියනවා අපි මම ඉතාමත් අවංකව කියනවා කිසිම දවසක අධිකරණයට බලපෑම් කරන්න මැදිහත් වෙන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒකේ සහතිකය අපි ඔබතුමාට ලබා
දෙනවා. මම පොඩි පැහැදිලි ඔබතුමාගේ කතාවත් එක්ක කියවෙන්නේ ගරු ඇමතුමා මේ පහුගිය දවස්වල ජනප්‍රිය සිද්ධි සම්බන්ධ නඩු ටිකකට හම්බුණානේ ඔබතුමත් පාර්ලිමේන්තුවේ කෝ
පිළිගන්න. දෙවෙනි ප්‍රශ්නෙට ගියා නම්
මේ ඒ පැහැදිලි කරගැනීම. ඒ නිසා ඒ නෑ ඔබතුමා අහපේකට කොටයි ඉන්නකෝ නා අදින් නැතුව මේ ඇමතුමා උත්තර දෙනවා මේ නගින් නැතුව ඉන්නකෝ මේ ගරු මේ ඇමතුමා ඒ මේ සිද්ධි සාමාන්‍ය විදිහට සිදු වුණා කියන කාරණාව ඔබතුමා වක්කීමෙන් කියනවා එහෙම විශේෂ අවස්ථාවක් දීලා කරේ නැහැ. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහනවා අපේ කිරියල්ල හිටපු ගරු ඇමතුමා.
ගරු කතානායකතුමනි මම අපේ අධිකරණ ඇමතුමාගේ අහන්නේ මේ ඒ අය අර්ජුන බහද්දර ලංකාවට ගියන්නේ කියලා සිංගප්පූරේ ඉල්ලීමක් කෙරුවා ඒ තොරතුරක් ලැබිලා තියෙනවද?
බොහොම ස්තුතියි කිරියල්ල ගරු මන්ත්‍රීතුමනි. ඒ සම්බන්ධයෙන් යම් වාර්තාවක් මම ඉල්ලලා තියෙනවා ලිඛිතව ඇටර්නි මේ නීතිපතිතුමාගෙන්. එම වාර්තාව අද හෝ හෙට මට ලැබෙයි. ඒකෙදි මම අධිකර මේ ඔබ ගරු කතානායකතුමාගේ අවසරය ඇතුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න. මම ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලලා තියෙනවා. මම දන්නේ නැහැ යම් ඩෙවලොප්මන්ට් එකක් යම් දෙයක් වෙලා තියෙනවා කියලා මට තොරතුරු ලැබුණා. ඒ සම්බන්ධ මම නීතිපතිතුමාගෙන් නීතිපතිතුමාගෙන් ඒකට පිළිතුරක් ලැබුණම මම ඒ පිළිබඳව පිළිතුරක් දෙන්න.
බුද්ධික පතිරණ මැතිතුමා. හරි. හරි බුද්ධික පතිරණ මැතිතුමා ප්‍රශ්නේ අහන්න.
ගරු කථානායකතුමනි දෙවනි ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි මම මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නය අයන්න එක ඇමුණුවක් ඔබතුමාට ලබා දෙනවා උත්තරය හැටියට. අයන්න දෙක එතනදිත් ඇමුණුව හරහා ඒ තොරතුරු ලබා දෙනවා. අයන්න තුන ඒ එතනත් උත්තරේ ඇමුණුම එක. ප්‍රශ්නය ආ උත්තරය නැත. රා නිෂ්පාදකයන් විසින් සිය රා පළදාව ගබඩා කර තැබීම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් සපයා ගත යුතු අතර ඒ පිළිබඳ උපරිම සීමාවක් පනවා නොමැත. ආයන්න දෙක උත්තරය සමහර රා නිෂ්පාදකින් විසින් සිය රා තොගවල පරිමාව සහ සැර ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා ජලය සීනි ඊස්ට් ආදී බාහිර ද්‍රව්‍ය එකතු කරන ලද අවස්ථා නිරීක්ෂණය කර ඇති අතර එවැනි අවස්ථාවන්හිදී එම බලපත්‍ර ලාභීන්ට එරෙහිව කාර්මික අපරාධ වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. මෙවැනි රාතොග කෘතීම රා ලෙස ජනමාධ්‍ය මගින් හඳුන්වා දී ඇති අතර එය නෛකික හෝ රසායන විද්‍යාත්මක නාමකරණයක් නොවේ. ප්‍රශ්නය ආ තුන පිළි නොගනි. කිසියම් සුරාබදු බලපත්‍ර ලාභියෙකු විසින් සිය බලපත්‍රයේ යටතේ ක්‍රියාත්මක වීමේදී සිදුකරන ලබන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය සුරාබදු ආඥා පනතෙහි 48 සහ 56 වැනි වගන්ති මගින් දක්වා ඇති අතර ඒ අනුව එම වැරදි කාර්මික අපරාධසේ සලකා සමත කිරීමේ ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කරනු ලැබේ. මෙම සමත කිරීමේ ක්‍රියාවලියේදී අධිකරණයකදී පැනවිය හැකි උපරිම දඩ මුදල මෙන් සිව් ගුණයක සමත ගාස්තුවක් අය කර ගැනීමට හැකියාව තිබේ. එකී සමත මුදල් ගෙවූ පසුව සුරාබදු නීතියේ ප්‍රකාරව අදාළ වරද සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවකාශයක් නොමැත. ප්‍රශ්නය ආයන්න හතර රා තොගවල උත්තරය රා තොගවල පරිමාව සහ සැර ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා කරනු ලබන ක්‍රියාවන් සුරාබදු නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් බැහැරව සිදුවන්නක් වන අතර එවැනි ක්‍රියාවක් නිරීක්ෂණය කරන ලද අවස්ථාවන්හිදී සුරාබදු නිලධාරීන් විසින් නීතිමය ප්‍රතිපාදන පරිදි එම ඊට එරෙහිව කටයුතු කර ඇත. එවැනි ක්‍රියාවන්හි යෙදෙන රා නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය නොවන අතර ඔවුන්ගේ එම ක්‍රියාවන්ට එරෙහිව උපරිම නීතිමය පියවර ගැනීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලැබේ. ආයන්න පහ පිළි නොගනි. මෙහිදී රජයට කිසිදු බදු මුදලක් අහිමි නොවන අතර සැබවින්ම සිදුවන්නේ බදු අය කරනු ලබන රා තොග සමග එම රා තොගද එකතු කිරීමයි. ප්‍රශ්නය ඈ එක උත්තරය මේ සඳහා ප්‍රමාණවත් නීති පවතින අතර අවශ්‍ය වන්නේ නිසි ලෙස නීති ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක සාධකයක් වන මහරා සම්බන්ධයෙන් වූ දේශීය ප්‍රමිතීන් හඳුන්වා දීමයි. මෙම මහරා සම්බන්ධයෙන් වූ දේශීය ප්‍රමිතීන් හඳුන්වා දීම සඳහා දැනටමත් අවශ්‍ය පීවර ගෙන ඇත. ප්‍රශ්නය ඈයන්න දෙක රා තොගවල පරිමාව සහ සැර ඇතුළුව ඒවායේ ස්වභාවය වෙනස් කිරීම සඳහා කරනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කිරීමේදී එම රාවලට අදාළ දේශීය ප්‍රමිතිය පිළිබඳ දර්ශක තීරණාත්මක වේ. මහරහ පිළිබඳ ප්‍රමිතීන් හඳුන්වා දීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයේ සහභාගීත්වයෙන් යුතු කමිටුවක් විසින් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනු ලැබේ. ප්‍රශ්නය ඈ උත්තරය පැන නොගනී.
ගරු කථානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ගියවර විනාකිරි අර්බුදය පිළිබඳව වගේම ඔබතුමා මට පැහැදිලි නිරවුල් පිළිතුරක් ලබා දුන්නා. ඔබතුමාගේ පිළිතුරේ එක තැනක සඳහන් වුණා මාධ්‍ය මගින් මේ අර රාවල සැර වැඩි කරන්න ඊස්ට්, යූරියා හෝ ඇමෝනියා සහ සීනි මේ වගේ දේවල් යොදනවායි කියලා. හැබැයි මම ඔබතුමාට මේ එදා ඔබතුමා කිව්වා අර නිලධාරීන් දෙන පිළිතුරම තමයි ඔබතුමා කිව්වේ, හැබැයි ඔබතුමා හොයලා බලනවා කියලා. ඒ වගේම මේ ගත වෙච්ච දවස්වල මමත් හොයලා බලලා මම පුවත්පත් ගණනාවක ඔය කටින් සිංහ තොරණ වගේ ලොකු කරලා අරගෙන ආවා. මම මේ කට්ටලේ ඔබතුමාගේ අතට දෙනවා. මේකේ මේ මේ මාධ්‍ය නෙවෙයි, කෙලින්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ සහකාර සුරාබදු කොමසාරිස් පී දයාරත්න මහතා සඳහන් කරේ පරණ බැටරි ඊස්ට් සහ ඊස්ට් යන ආදී යොදාගෙන නිෂ්පාදනය කරන මෙම කෘතිම රා. ඒතර ඔහුයි කියන්නේ. ඒතර ඔබතුමාගේ නිලධාරීන් තමයි මේ කියන්නේ කෘතිම රා කියලා. ඒතර මෙතන කියනවා කෘතිම රා කම්මල් තුනක් වටලා රා ලීටර 80,000ක් අත්අඩංගුවට. ඊළඟට විෂ රා රකුසා වකුගඩු ගිලගනි. මේ විදිහට මේ තුලින් පේනවා සුරාබදු දෙපාර්තමේන්තුවම පිළිගන්නවා විශාල වශයෙන් මේ 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 කෘතිම රා නිෂ්පාදනය වෙනවායි කියලා. ඉතින් ඒ නිසා ඒ වගේම බලපත්‍ර ස්ථාන පහක සිදු වූ බදු වංචාව මේ නිකන් බැලුවොත් එක තැනකින් අල්ලලා තියෙනවා කෘතිම රා ලීටර 50,000ක්, තව තැනකින් 60,000ක්, තව තැනකින් 40,000ක්, තව තැනකින් 30,000ක්. එතකොට මේ විදිහට ගණන් හදලා බලපුවාම එතනින්ම අර ස්ථානීය දඩයට වඩා මේ රා වලින් ලැබෙන බද්ද විදිහට ගණන් හදුවොත් එතනින් විතරක් බිලියන 9.5ක්. බිලියන 9. මම මේ කට්ටලියත් ඔබතුමාට දෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් නැවතත් ඉල්ලන්නේ නිලධාරීන් දෙන පිළිතුරෙන් එහා ගිහිල්ලා මෙන්න මේ පුවත්පත් වල තියෙන තොරතුරුත් එක්ක විද්වත් කණ්ඩායමක්පත් කළා. එකක් කෘතිම රා ව්‍යසනයක්, ඒක හරහා නිෂ්පාදනය කරන විනාකිරි. අර අරක්කු පිළිබඳ කාරණය මට අදාළ නැහැ. මට අදාළ විනාකිරි පිළිබඳ කාරණය. ඒක බරපතල විදිහට සෞඛ්‍ය වලට බලපාන, මොකද විනාකිරි අපි කාගේත් සංස්කෘතියේ ආහාර විලාසේ කොටසක්. ඒ නිසා මේ ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න සහ ඔබතුමාට ওই තොරතුරු වහන් කළ දෙනවා නම් නැත්නම් සංගවල මේ කෘතිම රා කියන එකක් නැහැ. ස්ථානීය වශයෙන් සැරපිලිවඳ කාරණයක් විතරේ බලන්නේ කියලා තියෙනවා නම් ඒ නිලධාරීන් සම්බන්ධයෙන්ුත් ඔබතුමා ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද කියලා මම ඔබතුමාගෙන් අහනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි, ගරු කථානායකතුමනි. එතනදී ගරු බුද්ධික පත්‍රින මන්ත්‍රීතුමා කිව්වා වගේ සමහර විට ඒවායේ සිදුවෙන්නේ ඒ අය මේ නිල වශයෙන් තියෙන වචනේ නෙමෙයි පත්තරවලට කිය වෙනකොට සාමාන්‍ය ස්වභාවිකව පාවිච්චි වෙන ව්‍යවහාර වචනේ තමයි පාවිච්චි වෙන්නේ. එනකොට මම හිතන්නේ නිල වශයෙන් මේ අය කියන්නේ නැති මේ උත්තරය. මම ඒ වුණාට ඔබතුමා කිව්වා වගේ මේ පිළිබඳවත් ඒ නිලධාරීන් කැඳවලා ඒ අයගෙන් තොරතුරු ලබාගෙන තවදුරටත් වෙනත් තොරතුරු දැන් ඔබතුමා දැන් මෙතනදී මේ ලබා දුන් තොරතුරුත් එක්කම අපි නැවත මේක විශ්වාස විශ්ලේෂණය කරලා බලලා අපි බලන්නම් මොකක්ද තත්ත්වය කියලා. ඊට පස්සේ මම තවදුරටත් දීර්ඝ උත්තරයක් ඔබතුමාට මම ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා.
රාජ්‍යමන්ත්‍රීතුමනි, මම ඔබතුමාට කියනවා අර මේ නිලධාරීන් එහෙම වෙන්න ඇතිය කියලා දැම්මම ඔබතුමා පූර්ව නිගමනයකට එන්න එපා. එහෙම වුණොත් ඒක නිලධාරීන්ට මේ කුරු බිලියන් රින් ගන්න පර්මිට් එකක් බවට පත් වෙනවා. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය රාජ්‍යමන්ත්‍රීතුමනි, මේ රටේ මේ සුරාව නිෂ්පාදනය පිළිබඳ බලපත්‍ර 27ක් තිබුණත් දැන්ට දෙකක් අවලංගු වෙලා 25ක් තියෙනවා. මේ බලපත්‍ර 25 බලපත්‍ර හිමියෝ 25 දෙනාගෙන් නැත්නම් බලපත්‍ර 25න් 5 දෙනෙක් තමයි සමස්ත බදු ආදායමෙන් මේ සුරාබදු සම්බන්ධ බදු ආදායමෙන් 93% 95% අතර ප්‍රමාණයකට වගේ කියන්නේ. ඉතුරු 20 දෙනාම ලබා දෙන්නේ 5% බදු වලට දායකත්වයක් විතරයි. ඒ නිසා එතන යම්කිසි බදු වංචාවක් තියෙනවද කියන කාරණේ අංක 1. අංක 2 මේ කණ්ඩායමට අමතරව දැන් තකහනියම ඔබතුමා පරීක්ෂා කරලා බලන්න පුළුවන්ද තවත් සුවිශේෂී බලපත්‍රයක් සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් සුරාබදු නිෂ්පාදනයේට බලපත්‍රයක් ඉදිරිපත් වුණාම ස්ථානීය පරීක්ෂණයක් කරනවා, මහජනතාවට ඒක ප්‍රසිද්ධ කරලා මහජනතාවගේ අදහස් උදහස් කරනවා. මේ මුකුත් නැතුව ලබන සිකුරාදා, දැන් අද බදාද, හෙට නෙමෙයි අනිද්දා හෝ මීට ආසන්න දිනයක ඒ බලපත්‍රය ලබා දෙන්න හදනවා කිසිම සොයා බැලීමකින් තොරව. ඒකේ තියෙන නරක තත්ත්වය දේශීය වයින් වර්ගයක් ආකාරයෙන් තමයි නිෂ්පාදනය කරන්න හදන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලීටරයකට රුපියල් 3200 වුණොත් මෙහෙම කරපුවාම මේකට ගහන්න එන්නේ බද්ද අර දේශීය වයින් විදියටනේ ඉඳලා රුපියල් 900ක විතර බද්දක් ලීටරයකින්. එතකොට දල වශයෙන් ගණන් හදලා බැලුවොත් ඔබතුමාට පේනවා ලැබිය යුතු ලීටරකින් ලැබිය යුතු බද්දෙන් තුනෙන් එකයි ලැබෙන්නේ. රජයට මේ කොරෝනා ව්‍යසනයත් එක්ක එකතු වෙන බදු ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. ආදායමත් අඩු වෙලා තියෙනවා.
හරි.
දැන් මේ විදිහට බලපත්‍රයක් ගත්තොත් මේක ව්‍යසනයක්. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාට හොයා බලලා පරීක්ෂණයක් කරන්න පුළුවන් කමක් තියෙනවද හොයලා බලනවද?
දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න තුනක් තියෙනවා.
හොයලා බලන්න පුළුවන් ගරු බන්තිතුමනි. මේක හොයලා බලන්න.
කොටස් තුනයි. හරි. කොමිසර්. ඔව්.
ඔබතුමාටත් මතක ඇති ඔබතුමායි මා හිටපු මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක මේ කාර්යය මතු වෙච්චලා ඔබතුමත් යම් අදහසක් දැක්වුවා. මෙතන අධිකරණ ඇමතුමත් ඉන්න වෙලාවේ දැන් මේ සුරාව වටලන්න පොලිසියට සහ STF එකට වැටලුවට ඒක බාර දෙන්න ඕන සුරාබදු නිලධාරීන්ට. මේ නීතියේ තියෙන ප්‍රශ්නයක් හින්දා ඔබතුමාට මතක ඇති ඒ ගැන ඔබතුමත් කිව්වා. ඇත්තම ඒ නිසාම කාලයක් මාතරට සුරාව ව්‍යාප්ත වුණා. ඒ නිසා අධිකරණ ඇමතුමා මේ නීතිය වෙනස් කරන්න පොලිසිය STF එක වටලා ඒගොල්ලන්ටත් අධිකරණයට යන්න. මොකද නැත්තම් වටලන සමාලාට STF එකයි පොලිසියයි ඒකට සුරාපද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රිවෝඩ්ස් යනවා. පොලිසිය කැප වෙලා STF එක කැප වෙලා වටලන ටික සුරාපදයකට බාර දුනම ස්ථානීය දඩයක් ගන්න නිදහස. ඒ නිසා කරුණාකර මේ නීතිය හිටසෙන් මේක අධිකරණ තීන්දුවක් දුන්නා. ඒකෙන් පස්සේ තමයි පොලිසියට වටලන්න බැරිුනේ. STF එකට වටලලා ඒගොල්ලන් නඩු දාන්න
බැරිුනේ. මොහම්මඩ් මුසාමිල් මන්ත්‍රීතුමා වෙළඳැමතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාවට ආනයනය කළ මුං ඇට ප්‍රමාණය වාර්ෂිකව දක්වලා තියෙනවා. පසුගිය රජයේ සමයේ ආනයනය කළ මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 30ක් පමණ වෙනවා. 30.7ක්. ඊළඟට ආනයනය කළ මුං ඇට සඳහා වැය කළ මුදල 2015 සිට 2019 දක්වා රුපියන් මිලියන 11කට වඩා වැඩි අගයක් ගන්නවා. දැන් ආනයනය කළ රටවල් පිළිබඳ ලේඛනයක් ඇමුණුම එක වශයෙන් දක්වා තියෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, තායිලන්තය වැනි රටවල් රාශියකින් මුංගට ආනයනය කරලා තිබෙනවා. ඊළඟට ආනයනය කළ සමාගම් පිළිබඳ නාම ලේඛනයක් ඇමුණුම දෙක වශයෙන් සඳහන් කරලා තිබෙනවා. ඊළඟට මේ කාල පරිච්ඡේදය තුරදී මුංගට ආනයනයට වැය කළ මුළු මුදල මිලියන 11,021කට වඩා වැඩි අගයක් ගන්නවා. ඒ පිළිබඳ ලේඛනයත් මෙහි සඳහන් කරලා තිබෙනවා. අතුරු ප්‍රශ්න තියෙනවද?
ගරු ඇමතුමනි, මුං ඇට කියන්නේ අපි රටේ ඉතාම පහසුවෙන් වගා කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම මම දිගටම මේ ප්‍රශ්න ඇහුවා උඳු සහ කව්පි මේ අපේ රටේ පහසුවෙන් වගා කරන්න පුළුවන් දේවල් පහුගිය කාලේ ඉතාම ඉබාගාතේ ගෙන්වලා තියෙනවා කිසිම සැලැස්මකින් තොරව. එක පැත්තකින් මේක දැන් අපේ නිෂ්පාදිතයාට ලැබෙන මුදල තමයි මේ පිටවටට යන්නේ. ඒ වගේම විදේශ විනිමය තමයි මේ පිටවටට යන්නේ. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනය එක පැත්තකින් මේක අධෛර්යමත් වෙනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවයට ඉතාම හානිකර බලපෑමක් සිද්ධ වෙනවා. ඉතින් මේ බිලියන 11ක් එහෙම නැත්නම් කෝටි 1100ක් වගේ මුදලක් මුං ඇටවලට විතරක් පිටවට යවලා තියෙනවා. එතකොට මේක මේ දේශීය ගොවියට ලැබෙන්න තියෙන මුදලක්. ඉතින් මේ ආකාරයේ අනෙකුත් ධාන්‍යත් විශාල වශයෙන් ගෙන්නලා තියෙනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ඔබතුමා පිළිගන්නවාද මේක මේ ආර්ථිකයට සිද්ධ වුණු මරු පහරක් පහුගිය කාලේ මේ සිද්ධ වුණේ? දෙවෙනි එක තමයි මේක නැවැත්වීම සඳහා වත්මන් රජයේ අරගෙන තියෙන ක්‍රියාකලාපය කුමක්ද කියන එක.
කතානායකතුමනි, එතුමා කියන තර්කය මම පිළිගන්නවා. මොකද පසුගිය රජයේ ඉතා පැහැදිලි ප්‍රතිපත්තිය තමයි මොනවා මේ රටේ නිෂ්පාදනය කළ හැකිව්වත් ගොවියන් අතට කවර ආදායමක් ලැබුණත් කවර ආර්ථික ප්‍රතිලාභ තිබුණත් පුළුවන් තරම් ආනයනය කරන්න නිදාසේ ඉඩ දෙන එක තමයි ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අංගය ලෙස තිබෙන්නේ.
ඒ අනුව තමයි දැනුත් චෝදනා ඉදිරිපත් කරන්නේ. අපිට පුළුවන් මේ හාල් මිල එක සතියක් ඇතුළතදී විශාල ලෙස බස්සන්න. කරන්න තියෙන එකම දේ ඉන්දියාවෙන් සතියක් ඇතුළත පොඩි සම්බ ගේන්න පුළුවන් රුපියල් 85කට සිල්ලරට රට පුරා බෙදන්න. හාල් වලින් වෙළඳපොළ පුරවන්න පුළුවන්. එතකොට මේ රටේ දේශීය ගොවි නිෂ්පාදකයන් ගොවියා මහපොළොවේ හැපෙන අයට අනාගතයේ මිල පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. තමුන්නාසේලා කරපු ප්‍රතිපත්ති ඒකයි. මුං ඇට වලට කළෙත් ඒකයි. මුං ඇට සඳහා මහින්ද රාජපක්ෂ යුගයේදී දේශීය මුං ඇට වගාව දියුණු කරන්න යත්න දැරීම නිසා ආනයනය කළා තිබුණේ 2011-14 තුළ මෙට්‍රික් ටොන් 30,695. 2015-19 තුළ ආනයනය කළා තියෙනවා මෙට්‍රික් ටොන් 70,756. 30,000 ගාන 60,000 ගාන වුණොත් 100%යි. ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් මුං ඇට ආනයනය කළා තිබෙනවා. 2011-14 කාලය තුළදී මුං ඇට ආනයනයට වැය කළ මුළු මුදල මහින්ද රාජපක්ෂ යුගයේදී රුපියල් මිලියන 4,315යි. 2015-19 රුපියල් මිලියන 11,021යි. තුන්ගුණයකින් ඒ වියදම් වැඩි වෙලා තියෙනවා. මේ රටේ ගොවි ජනතාවට ලැබුණ ආදායම මෙලෙසින් විදේශීය ගොවියන් සංවර්ධනය කිරීම සඳහා යෙදවීමේ ප්‍රතිපත්තිය අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් වෙනස් කළා. සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව මේ රටේ නිපදවිය හැකි භෝග කෘෂිකාර්මික දේවල් ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. ඒ අනුව කහ මේ උදු මේ මුං ඇට කව්පි මේ රටේ වී සහල් මෙම ආනයනය කිරීම තහනම් කරලා තියෙනවා. මේක තමයි ආණ්ඩු දෙක ප්‍රතිපත්තිය වෙනස. ඉතින් එතකොට කෙටිකාලීන වශයෙන් ඇතැම් ද්‍රව්‍යෝල මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා. නමුත් ඒ කළ යුත්තේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට වඩා යහපාලන ප්‍රතිපත්තියට වඩා සම්පූර්ණයෙන් වෙනස් වීම නිසයි කියන එක මම මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමතියි.
විල්ලු කුමා මන්ත්‍රීතුමා කෘෂිකර්මතුමාගේ
කතානායකතුමනි ආනෝ ප්‍රශ්න.
ගරු කතානායකතුමනි, මන්තුමාගේ පළවෙනි ප්‍රශ්නය ගේට් වැලි මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව්. මහනුවර දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිටි ග්‍රේට් වැලි වතුයා ජනතාවත් සංවර්ධන මණ්ඩලය සතුවේ 1986 දෙසැම්බර් 2 දින අංක 417 දරන කැසපත්‍රය මගින් හෙක්ටයාර් 500.5 පැවරිය ඇත. දෙවැනියකට පිළිතුර කොටස් 4 ග්‍රේට් වැලි, බැටවීර, පට්ටියගම සහ ලිටල් වැලි කියන කොටස් 4, තුන්වෙනිකට නැත. එසේ වුවද සම්පූර්ණ කොටස් ලෙස අතාරදමා නැතම් කොටස්වල යම් ශ්‍රේෂ්ඨවල ප්‍රධාන වගා ඉවත් කර ඇත. ඊළඟ ප්‍රශ්නය, එසේ ප්‍රධාන වශයෙන් ඉවත් කර ඇති ශ්‍රේෂ්ඨ ප්‍රමාණය අක්කර 55යි. ඊළඟ ප්‍රශ්නය ඔව්, එම විස්තර ග්‍රේට් වැලි කොටසින් අක්කර 26-30 සඳහා වයිල්ඩ් ෆ්ලවර් හෝල් ලංකා පුද්ගලික සමාගමට බාර දී ඇත. ග්‍රේට් වැලි කොටසින් පර්චස් 15 එටිසලාට් පුද්ගලික සමාගම වෙත වසර 10 කියලා පවරා ඇත. ලිටල් වැලි කොටසින් අක්කර 50 බිස්කොන් ඒසියා පුද්ගලික සමාගම වෙත පවරා ඇත වෘත්තියකට. බටහිර කොටසින් අක්කර 45 වසර 30 ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනයට පවරා ඇත. අවසන් වරට සිදුකළ සංගණිත අනුව වගා කළ ඉඩම් ප්‍රමාණය අක්කර 146යි, වගා නොකළ ඉඩම් ප්‍රමාණය අක්කර 507යි. මේ වතුවාය දැනට හෙක්ටයාර 78.8 ප්‍රධාන වගාවල දළු නෙළුමෙන් පවතින අතර හෙක්ටයාර 1.5 නවගාවක් හෙක්ටයාර 22 වෙනත් වගාද කර ඇත. අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතුමනි, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වතුවල තියෙන ලයන් කාමර ටික අපි ඉවත් කරගන්නට පෞගිය රජයේදී පර්චස් 7 ඉඩම් කෑල්ලක් ලබා දීලා නිවාස ක්‍රමයක් යෙදුවා. ඒ අනුව අපි අඳුනගත්තා පවුල් 1794ක් අඳුනගෙන පවුල් 2000කට පමණ ඒ ඉඩම් ලබා දීම ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් පෞගිය වසර තුලදී එක් ඉඩම් කෑල්ලක්වත් ඒ ක්‍රියාවලිය ඉදිරියට ගිහිල්ලා නැහැ.
ඔබතුමා පොරොන්දුවක් ලබා දීලා තිබ්බ පර්චස් 10ක් ලබා දෙනවා කියලා. ඉතින් මං ආන්නේ මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවද කොයි කාලෙද මේක මේ පටන් අරන් ක්‍රියාත්මක කරන්න කියන එක දැනගන්න කැමතියි.
මන්තුමා දැන් අපි මේ වෙනකොට ඉඩම් අඳුරගෙන යනවා. අපි වතු සේවකයන් සඳහා ඉඩම් ලබා දීම ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ. අපු ගරු තොණ්ඩමණ්ඩ ඇමතිතුමාගේ කාලේ නිවාස සහ ඉඩම් ලබා දීම. අපි ඒ අනුව ඉඩම් හඳුරගෙන යනවා දැන් ඉඩම් හඳුරගෙන සෑම සේවකයෙකුටම අපි කඩිනමින් ඉඩම් ලබා දීම සඳහා කටයුතු කරගෙන යනවා.
ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ උත්තරයේදී වතුකරයේ ජනතාවට ඉඩම් ලබා දීම පිළිබඳ නීතිමය කිසිම ප්‍රතිපාදනයක් තිබ්බේ නැහැ පෞගී කිසිම ආණ්ඩුවක. මේ පෞගී ආණ්ඩුවේ තමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විදිහට ඉන්නකොට පර්චස් 7ක් ලබා දෙන්න ක්‍රියාත්මක කරේ. ඒක මම මතක් කරන්න ඕනේ. ඉතින් ඒත් එක්කම අපේ යෝජනාවක් තිබ්බා ඒ දැන් ග්‍රේට් වැලි වත්ත ඇතුළු ඒ සියලු වතු සංවර්ධන මණ්ඩලයේ වතුවල වගා නොකරන ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. මෙතනත් එක්ටයර් 500 ගානක් තියෙනවා. ඉතින් අපේ ඒ වතුවල ජීවත් වෙන ජනතාවගේ ජීවන මට්ටම උසස් කරන්න අඩුම වශයෙන් අක්කර දෙකක් එකටිගේ වැවිලි ඒ කටයුතු වලට ලබා දෙන්න යෝජනාවක් කරලා ඒක ක්‍රියාත්මක කරන තත්වයක තිබ්බේ. ඉතින් මම ආන්නේ රජයක් ඇටියට දැන් ඔබතුමා ප්‍රශ්නේ දන්නවා දිස්ත්‍රික්කයේ ඒ ඇමතිවරයා ඇටියට එඳ මං ආන්නේ මේ අක්කර දෙක ලබා දීමේ වැඩසටහන ඉදිරියට ගෙනියනවද ඔබතුමා ඒ සඳහා ලබා දෙන පොරොන්දුව මොකද්ද
ගරු මන්තුමා ඔබතුමාගේ රජයයි අපේ රජයයි රජයන් දෙකක් තමනාංශලගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අපි සූදානම් නැහැ තමනාංශලගේ වැවිලි කර්මාන්ත ඇමතිතුමා කැබිනට් පේපර් ටික දැම්මේ නෑ ජනතාවට තමනාංශලගේ ආණ්ඩුව කාලේ කැබිනට් එකට දැම්මේ මේ ඉඩම් ටික කොහොම මුදලාලලට විකුණන්න. ඔබතුමා දන්නවනේ හන්තානේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා මුළු හන්තානම විකුණන්න. නෑ නෑ ඉතින් පොඩ අහගන්නකෝ අහගන්නකෝ ඔයා හිටපු ආණ්ඩුවේනේ. ඔයා හිටපු ආණ්ඩුවේ අහගන්නකෝ ඉස්සෙල්ලා. අහගන්නකෝ ප්‍රශ්නෙට උත්තරේ. ඔයා ඔබතුමා වතුකම්කරු නායකයනේ. මම මේ කතා කරන්නේ මන්ත්‍රීතුමා මම මගේ ප්‍රශ්නය වතුකම්කරුවන්ට නිවාස ලබා දීම 100%ක් අපි ඉන්නවා. අපි ඒක ක්‍රියාත්මක කරනවා. ඔබතුමාලගේ ආණ්ඩුව යටතේ පත්‍රයේ දැන්වීමක් දැම්මා. මේ ඉඩම් ආයෝජකයන්ට දෙන්න ඉතුරු ඉඩම් ටික සේවකයන්ට දෙන්නත් කියලා. හැබැයි ඔබතුමා මතක තියාගන්න මේ රටේ තේ කර්මාන්තයෙන් රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය. අපි තේ කර්මාන්තයත් රැක ගන්න ඕනේ. දැන් මම ඔබතුමාට කිව්වොතින් ගරු මන්ත්‍රීතුමා පහුගිය කාලේ අපි දළු කිලෝ එකක් දීලා තියෙන ජනතා වතු සංවර්ධන මණ්ඩලේ රුපියල් පොඩක් අහගන්නකෝ. නෑ 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 පොඩක් ඔබතුමා අහගන්න. තමුන්නාසයට රිදෙනවා තමුන්නාසේ වතුකම් කරු නායකෙක්. තමුන්නාසේ මේ වෙනුවෙන් ඒ කාලේ කතා කරේ නෑනේ. තමුනාසෙට දළු කිලෝ එක වික්කේ රුපියල් 65ට ජනවසම. තමුනාසෙ දන්නවද ඒක? අද රුපියල් 85යි අපි ටෙන්ඩර් කරලා විකුණන්නේ. තමුනාසෙලගේ ගෝලෝ දළු ටික එක්කව කරේ. සූපින් කිලෝ එක රුපියල් 45ට තමුනාසෙල වික්කේ. අද 185යි සූපින් කිලෝ එක අපි විකුණන්නේ. හරිද? දළු කිලෝ එක රුපියල් 200 තේ කිලෝ එක 265 යොක්ෂන් එකේ ගියේ. අද රුපියල් 500යි තේ කිලෝ එක. තමුනාසෙ මේක මතක තියාගන්න. තමුනාසෙලගේ කාලේ මේ ආයතන පාඩු ලැබුවා. අද ලාභ ලබන ආයතන බවට පත් කරලා තියෙනවා. ප්‍රශ්නේ මෙහෙමයි තමුන්නාසේට ඕනේ ප්‍රශ්නේ මම විසඳන්න ලෑස්ති නෑ ගරු කතානායකතුමනි මේ මෙතුමලා කියන්නේ වතු ටික ඉවර වෙලා වතුකම් කරුවන්ට කඩලා බෙදලා දෙන්න ඉතුරු ටික මුදලල්ලට විකුණන්න අපි ඒක කරන්නේ නෑ මන්තුමා එහෙනම් මොකද්ද
දැන් ඇමතිතුමා උත්තර දෙන වෙලාව ඒක මයික් එක නැත්තේ ඔබතුමාට මේ හරි වේලුකුමා මන්තුමාට දෙන්න මයික්
මම ආන්නේ ගරු ඇමතිතුමා ඔබතුමාට වෘත්තීය සමිතියක් තියෙනවා ඔබතුමා තමයි කිව්වේ මේ ඔක්කොටම වැඩිය මම තමයි වෘත්තීය මේ 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 වතුකම් කරුවාගේ නායකයා කියලා දැන් ආන්නේ මම අපි අක්කර දෙකක ඉඩම් කෑල්ලක් ලබා දෙන්න සූදානම් කරලා තිබ්බා ඒක ලබා දෙනවද නැද්ද ඒක මං අහන්නේ
අපි පර්චස් 7 ඉඩම් ප්‍රමාණය දෙනවා මන්ත්‍රීතුමා අපි අක්කර දෙකක් නෙවෙයි අපි දැනට නෑ නැපට ඉන්න නිවාස සඳහා අපි ඉඩම් දෙනවා තේ ඇර තියෙන ඉතුරු ඉඩම් ටික අපි මේ පාර අයවැයෙන් වෙනම ජනතාවත් සංවර්ධනයට වෙන් කරා අපි ගොවියන්ට වතුවල ඉන්න සේවකයන්ට වගා කරන්න ඉඩම් ටික දෙනවා සින්නක් කර නෙවෙයි වගා කරන්න අපි ඉඩම් ටික
දෙනවා හරි බොහොම ස්තුතියි ශානක්‍යන් රාජපුත්‍රන් ශ්‍රාසමාණිකම්
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே உங்களுடைய கேள்விகள் ஆனா உண்டு ஆனா ரெண்டு ஆவண்ண ஓம் அதற்குரிய பதில்கள் சுருக்கு வேலையை பயன்படுத்தி கடல் தொழிலில் ஈடுபடுவதற்கு எமது நாட்டில் ஒவ்வொரு கடல் பகுதிகளுக்கும் என குறிப்பிட்ட கடல் மைல் தூரங்கள் வழங்கப்பட்டும் பயன்படுத்தப்பட வேண்டிய வலைகளின் கண் அளவினை குறிப்பிட்டு ஏற்கனவே அனுமதி பத்திரங்கள் வழங்கப்பட்டிருந்தன. எனினும் மேற்படி ஒழுங்கு விதிகளை மீறி கடல் தொழிலில் ஈடுபடுகின்ற சம்பவங்கள் குறித்து தொடர்ந்து முறைப்பாடுகள் முன்வைக்கப்பட்டு வருகின்றன. ஏற்கனவே இவ்வாறான முறைப்பாடுகளின் கீழ் புத்தளம் மாவட்டத்தில் கடல் தொழிலில் ஈடுபட்டவர்களை தடுத்து நிறுத்திய போது அவர்கள் நீதிமன்றத்தை நாடியதன் காரணமாக நீதிமன்றத்தின் தீர்ப்பினை அடுத்து அவர்களுக்கு மீண்டும் அந்த தொழிலில் ஈடுபடுவதற்கு வாய்ப்பு வழங்கப்பட்டுள்ளதாக குறிப்பிடப்படுகின்றது. முல்லைத்தீவு பகுதியில் இப்பிரச்சினை காரணமாக சுருக்கு வேலை தொழிலில் ஈடுபட அனுமதி வழங்கப்பட்டு அதற்கு எதிரான சிறு தொழிலாளர்களின் போராட்டத்தின் பின்னர் அத்தொழிலில் ஈடுபடுவதை தற்காலிகமாக இடைநிறுத்திய பின்னர் அந்த சுருக்கு வேலை கடத்தொழிலாளர்களும் நீதிமன்றத்தை நாடியுள்ளனர் என்பதுடன் மனித உரிமைகள் ஆணைக்குழுவிடமும் முறைப்பாடு செய்யப்பட்டுள்ளனர். எனினும் தற்போது 437 கீழ் 46 இலக்க 1987 ஆண்டு ஜனவரி மாதம் 19 தேதி அதிவிசேட வர்த்தகமானியில் பிரசுரிக்கப்பட்ட 1986 ஆண்டின் சுருக்கு வேலை பேசின் சம்பந்தமாக ஒழுங்கு விதி கோவையின் விதிமுறைகளின் பிரகாரம் அதனை மீறி சுருக்கு வேலை செயற்பாட்டில் ஈடுபடும் கடற்தொழில் படகுகளுக்கு எதிராக உரிய சட்ட ரீதியான நடவடிக்கைகளை எடுத்து வரும் கடற்தொழில் நீரியல் வளங்கள் திணைக்கள அதிகாரிகளுக்கு இலங்கை கடற்படையினரும் இலங்கை கரையோர பாதுகாப்பு திணைக்களத்தினரும் இலங்கை காவல்துறையினரும் ஒத்துழைப்பு வழங்கி வருகின்றனர். இத்தகைய நிலையில் சுருக்கு வேலை மட்டுமல்லாது எமது கடல் வளங்களுக்கும் ஏனைய கடல் தொழிலாளர்களுக்கும் பாதிப்புகளை உண்டு பண்ணுகின்ற மற்றும் தரமான கடல் உணவு அறுவடைகளை பின்தள்ளுகின்ற முறைமைகளை தடை செய்கின்ற ஒழுங்கு விதிகள் தொடர்பில் எனது அமைச்சு தற்போது தேசிய ரீதியிலான கடல்வட ஆய்வுகளுக்கு இணங்க வலுவானதும் நியாயமானதுமான ஒழுங்கு விதிகளை வகுத்து வருகின்றது. இந்த ஒழுங்கு விதிகளை சட்டமாக்குவதற்கும் அதை முறையாக செயற்படுத்துவதற்கும் என போதிய ஆளணிகளை உள்வாங்குவதற்கும் நடவடிக்கை எடுத்து வருகின்றது. 1907 கீழ் 47 இலக்க 2015 ஆண்டு மார்ச் மாதம் 26 தேதிய அதிவிசேட வர்த்தகமானிக்கு அமைவாக உருவாக்கப்பட்டுள்ளதன் பிரகாரம் ஆழ்கடல் தொழிலில் நடவடிக்கைகளில் ஈடுபடுகின்ற பல நாட்களங்கள் செய்மதி தொழில்நுட்ப தகவலின் அடிப்படையில் கண்காணிக்கின்ற கருவிகள் VMS மூலம் கண்காணிக்கப்படுகின்றன. ஆனால் வெளி இணைப்பு இயந்திரத்துடன் கூடிய இயந்திர கடல் தொழில் படகுகளின் மூலம் சுருக்கு வேலை மூலமாக கடல் தொழிலில் ஈடுபடுகின்ற நடவடிக்கைகளை மேற்படி கருவியை கொண்டு கண்காணிப்பதானது இதற்குள் உள்ளடங்காமையினால் சுருக்கு வேலை உள்ளிட்ட ஏனைய தடை செய்யப்பட்ட முறைமையிலான கடற்தொழில் நடவடிக்கைகள் தொடர்பில் கண்காணிப்புகளை மேற்கொள்வதற்கு நவீன தொழில்நுட்பத்தின் அவசியம் குறித்து கடற்தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களம் அவதானம் செலுத்தி வருகின்றது. இதற்கு தேவையான ஒழுங்கு விதி கோவையை வரைவு ஒன்றை வகுப்பதற்கும் நடவடிக்கை எடுக்கப்பட்டுள்ளதுடன் இந்த ஒழுங்கு விதி கோவையை விரைவில் வர்த்தகமானியில் பிரசுரிப்பதற்கும் தீர்மானிக்கப்பட்டுள்ளது. இந்த ஒழுங்கு விதிகள் அமலுக்கு வரும் நிலையில் சுருக்கு வேலை உட்பட தடை செய்யப்பட்ட கடல் தொழில் நடவடிக்கைகளில் ஈடுபடுகின்ற அனைத்து கடல் தொழில் படகுகளையும் இதன் மூலம் முறையாக கண்காணிக்க முடியும் என்பதுடன் உரிய வகையில் சுருக்கு வேலை பயன்படுத்தலை வலுப்படுத்தும் மற்றும் அதனை மேற்கொள்ளாத கடல் தொழில் படகுகளுக்கு எதிராக சட்ட ரீதியிலான நடவடிக்கை எடுப்பதற்கும் இதன் மூலம் ஏற்பாடுகள் முன்னெடுக்கப்படும். 3வது இன்றையில் ஏற்புடையதன்று.
கரு கதாநாயகத்துமணி, வைல் த லீடர் ஆஃப் த ஹவுஸ், லீடர் ஆஃப் த அப்போசிஷன் அண்ட் ஆனரபிள் ஸ்பீக்கர்ஸ் தேர், யூ நோ திஸ் க்வெஸ்சன் ஆக்சுவலி ஐ ரேஸ்ட் இட் இன் த மந்த் ஆஃப் பிகினிங் ஆஃப் செப்டம்பர், த ஃபர்ஸ்ட் வீக் ஆஃப் செப்டம்பர். அன்ஃபார்ச்சுனேட்லி த க்வெஸ்சன் ஹஸ் ஓன்லி அப்பியர்ட் டுடே. I'd like to ask the Leader of the House and the Honorable Speaker and the Leader of the Opposition to please inform all your members of Parliament to not unnecessarily give questions, because the table office told me the other day that some MPs give around 50 to 60 questions per week. So when that happens, we are mantri.lk anammanangala rankings are udatenna. They are doing this thing. So it's very unfortunate, because this question should have been answered in the month of September. So please see if there's something that can be done. Even I can give 100 questions. But when I do that, what will happen is that question will only appear in June. And that will be unnecessary. I mean, what's the point? This will be abused. I'd like to ask my first question. Gaurav Amaitravarle, நான் உங்களுடைய உரையாடினதுக்கு பிறகு இதுக்குரிய நடவடிக்கை நீங்கள் உடனடியாக எடுத்திருந்து நீங்கள் இந்த விடயம் தொடர்பாக அடுத்து எஸ்டிஎஃப் உடனடியாக சென்று அந்த பிரதேசத்தில் இருந்த அந்த சுருக்கொலை பிரச்சனைக்கு ஒரு முடிவை கண்டு தந்தவங்கள். ஆனால் இருந்தாலும் கௌரவ அமைச்சர், இதன் பாதிக்கப்பட்டவர்கள் கூடிய அளவு கரவலை மீனவர்கள் தான் கூடிய அளவு பாதிக்கப்பட்டவர்கள். என்னிடமும் ஒரு கரவலை இருக்கு. அந்த அடிப்படையில் இந்த கரவலை தொழில் செய்யும் நபர்களுக்கு உண்மையிலே பதிவு செய்யறது வந்து கரவல முதலாளிகளுடைய பேர் மட்டும்தான் நான் நினைக்க ஃபிஷரிஸ் டிபார்ட்மெண்ட் பதிவு செய்யறது. ஆனால் ஒரு 20-30 அளவு மீனவர்கள் வந்து இந்த கரவல தொழிலில் ஈடுபட்டவர்கள். இதுக்கு ஒரு இவங்களை பதிவிடுறதுக்கு ஏதாவது ஒரு செயல்பாடுகள் நீங்கள் செய்யலாமல்ல? ஏனென்றால் இல்லாம விட்டால் இந்த மீனவர் முதலாளிகளுக்கு ஏதாவது நஷ்டீடு கிடைச்சாலும் கிடைக்கும், அந்த தொழிலாளிகளுக்கு எந்த விதமான ஒரு விரயம் கிடைக்காது. இந்த வருடம் கிட்டத்தட்ட கரவல தொழிலில் வந்த வருமானமே போதாது. அப்ப அந்த குடும்பங்கள் அந்த கரவல தொழிலை நம்பிதான் இருக்கு. இந்த சுருக்கு வேலை பிரச்சனைக்கு சில நேரங்களில் எஸ்டிஎஃப் போலீஸ் அதிகாரிகள் கூட உடந்தையா இருக்கிறோம். ஆனால் இந்த மட்டக்களப்பு மாவட்டத்தை பொறுத்தளவில் எங்களுடைய டிரெக்டர் க்ரூஸ் அவர்கள் மிகவும் அக்கறை எடுத்து இது தொடர்பாக உங்களுடைய உரையாடி செய்திருந்தவர். இதுக்கு இந்த மீனவர்கள், அதாவது தொழிலாளிகளை பதிவு செய்து ஏதாவது அவங்களுக்கான வாழ்வாதாரத்தை அமைச்சினூடாக வழங்கக்கூடிய அளவு ஏதாவது முயற்சியில் இருக்கா?
ஒன்று, இந்த அன்றைக்கு என்னுடைய அமைச்சினுடைய குழுநிலை விவாதத்தில் ஒரு நாடாளுமன்ற உறுப்பினர் கௌரவ இம்ரான் அவர்களை தவிர பேசிய அனைத்து நாடாளுமன்ற உறுப்பினர்களும் வந்து இந்த சுருக்கு வேலையை தடை செய்ய வேண்டும் என்பதைத்தான் தெரியப்படுத்தியிருந்தார்கள். அடுத்து உங்களுடைய இந்த கேள்வி, அதாவது தற்காலிகமான தொழிலாளர்கள் என்ற வகையில் என்றாலும் ஒவ்வொரு நாளும் ஒரே ஆக்கள் போய் இழுக்கிறதல்ல, மாறி மாறி செய்யணும். இருந்தாலும் உங்களுடைய இந்த அந்த கேள்வி கருத்தில் எடுத்துக்கொள்ளப்பட்டு அதை பற்றி ஆலோசித்து நாங்கள் ஒரு நல்ல முடிவுக்கு வரலாம்.
ஏனென்றால் அதுல ஒவ்வொரு நாளும் ஒவ்வொரு தொழிலாளி வந்தாலும் தொடர்ச்சியாக ஒரு 100 பேர் அப்படிதான் மாறி மாறி வேற வேற வேலைக்கு போவாங்க. அப்ப அவங்களை பதிவு செய்தால் அவங்களுக்கு ஏதாவது ஒரு பதிவம் ஒன்று கொடுத்தவன் சொன்னால் அதுக்கு ஒரு கொஞ்சம் பிரியோசமா இருக்கும். என்னுடைய ரெண்டாவது கேள்வி, இந்த கரவலை தொடர்பாக டிராக்டர் பயன்படுத்துவதை நீங்கள் பார்த்திருப்பீங்கன்னு நினைக்கிறேன். அது ஒரு நவீன தொழில்நுட்ப ரீதியாக செய்யும் ஒரு முறை. இந்த டிராக்டரை போல வேற நவீன தொழில்நுட்ப ரீதியாக இந்த கரவல தொழிலை கொஞ்சம் கூடிய அளவு வருமானம் வரக்கூடிய அளவு, அதாவது அது தேவையான லேபர் போர்ஸ் குறைத்து ஏதாவது செய்யக்கூடிய அளவு முயற்சியில் எடுக்கிறதுக்கு அமைச்சினுடைய ஏதாவது ஆராய்ச்சிகள் செய்யறதுக்கு வழிகள் இருக்கா?
நடைபெற்றுக் கொண்டிருக்கின்றது. உளவு இயந்திரங்களை பொறுத்தவரையில் அது கரையில் பயன்படுத்துகின்ற பொழுது அந்த கடற்கரை ஓரங்கள் பாதிப்படைவதாகவும் மற்றது அவை இந்த மணல் கடலுக்குள் போவதாகவும் மற்ற அதை விட அந்த கையாள இழுக்க இயக்கலங்களின் தடை வந்தால் தெரியும். ஆனால் இந்த இயந்திரத்தால் இழுக்க இயக்கல அந்த கடலினுடைய அடிப்பக்கங்களும் இழுபட்டு வாரது தெரியாது. ஆனபடினால் அதை பற்றியும் நாங்கள் ஆராய்ந்து கொண்டிருக்கின்றோம். இந்த உளவு இயந்திரங்களை பயன்படுத்துவது தடை செய்யப்படுவது சம்பந்தமாக அதுக்கு புறம்பாக வேற நவீன தொழில்நுட்பங்கள் கிடைக்குமாக இருந்தால் நாங்கள் நிச்சயம் அதை பயன்படுத்தி அதை நாங்கள் எடுத்துக்கொள்ளலாம்.
தேங்க்யூ. ரோஹண பண்டாரம் எத்தமா அத்தியாபனி.
கரு கதாநாயகத்துமணி, கரு ரோஹண பண்டார மந்திரிதுமா விசேன் அசந்தத பிரச்சனையிட பிரித்தரும் மெசை அயன்ன எக்க அனுராதபுரம் டிஸ்ட்ரிக்டே கிரீடா பாசல் சங்கே எக்காய் ஏக நம அனுராதபுர மத்திய வித்யாலய அயன்ன துண மே வன மீட்டர் பாசல்ல சிட்டின சிஷ்ய சங்காவு குபனது 48. එම ක්‍රීඩා පාසල් තවදුරටත් සංවර්ධනය කිරීමට අමාත්‍යංශය විසින් ගනු ලබන පියවර රාශියක් කරන් තියෙනවා. ගරු කතානායකතුමනි, 20 වර්ෂයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අරමුදලින් මෙම අමාත්‍යාංශයේ වෙත ලැබුණු ප්‍රතිපාදන මගින්ද ක්‍රීඩා උපකරණ සහ නේවාසිකාගාර සඳහා අවශ්‍ය ඇඳන් මෙට්ට ලබා දීමට දැනටමත් කටයුතු කරමින් පවතී. අප රජයේ සෞභාග්‍ය දැක්ම වැටසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ එක්ව ක්‍රීඩා පාසල් ක්‍රීඩා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව මේ වන විට ක්‍රීඩා පාසල් සඳහා පරිපාලන සම්බන්ධව චක්‍රලේඛනයක් නිකුත් කර ක්‍රීඩා පාසල් පවත්වාගෙන යාමේ ක්‍රමවේදය විධිමත් කර ඇත. එමෙන්ම පියවර රාශියක් කරන් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි, ඒ ප්‍රධානව මම දැන් සඳහන් කරනවා. සිසුන් බඳවා ගැනීම, ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීම, උපදේශක දීමනාව වැඩි කිරීම, ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇත. එසේම දැනට පවතින ක්‍රීඩා පාසල් සමග ක්‍රීඩා පාසල් 30ක් වනසේ වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. එම සංවර්ධන වැඩසටහන සඳහා තෝරාගත් පාසල් 30ට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයත් ඇතුළත් වෙනවා. ඒකත් ඇතුළත් කරනවා ඒ 30ට. 2021 වර්ෂයේ පළමු අදිරේ යටතේ මෙම පාසලේ විවිධ දේවල් ඒ සම්බන්ධයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. පුහුණුව සඳහා මීටර් 130ක කෘතිම ධාවන පටයක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් දැන්ටම සැලසුම් කර තිබෙනවා. ඒවා ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි.
බොහොමත්ම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඒවා ඉක්මන් කරන්න කියන ගමන්ම අද වෙනකොට මම හිතන්නේ විශාල ගැටලුවක් බවට පත්ලා තියෙන අපේ දරුවෝ පාසල් වලට එන්නේ නැහැ. පාසල් වහලා තියෙන. එතකොට මේ දරුවන්ගේ ක්‍රීඩා කෞසල්‍යයන් දවස ගානේ පුහුණු වීම නැති වෙනවා නම් පහල යනවා. එතකොට මේවා පිළිබඳව ඔබතුම වැඩසටහනක් හදලා තියෙනවා. අනිත් පැත්තෙන් අද දිවයිනේ සියලුම විද්‍යාලවල දරුවන් මම හිතන්නේ මේ වසරට ගත්තාම ඉතාම සීමිත දින ගණනක් තමයි පාසල් වලට ගිහිල්ලා තියෙන්නේ. දෙක වසරට ඇතුළත් කරපු දරුවෝ ඉඳලා ඇතුළු සියලු දරුවන්ට. එතකොට මේ දරුවෝ ජනවාරි මාසේ අලුත් පන්තියටද අපි උසස් පත්වයකට උසස් වෙන්ව ලබනවද? නැත්තම් ගිය අවුරුද්දේ ඇතැරිච්ච විෂයමාලාව නැවත හදාරන්න ක්‍රමවේදයක් ඔබතුමා සකස් කරන්න වැඩපිළිවෙළ සකස් කරමින් තියෙනවා.
ඔය දරුවන්ට වෙන පාඩුව අවම කිරීම සඳහා අපි වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. අත වශයෙන් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැමිණෙන ප්‍රතිශතය එන්න වැඩි වෙනවා. එක පාටම සියලුම දරුවන් එන්නේ නැහැ. ඒක වැඩි වෙමින් පවතිනවා. ක්‍රීඩා පාසල් සම්බන්ධයෙන් අපේ පැහැදිලි දර්ශනයක් තියෙනවා. ඒ කියන්නේ යම් යම් පාසල් ක්‍රීඩා පාසල් හැටියට හඳුනාගෙන වෙනම අනන්‍යතාවයක් තියෙනවා. ඒ ක්‍රීඩා සම්බන්ධයෙන් කුසලතා පෙන්වන දරුවන්ට ඒ කුසලතා සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන වැඩපිළිවෙළක් තියෙනවා. දැන් මේ අද කොරෝනා ප්‍රශ්නය නිසා එක විටම ඒ ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්න අමාරුයි. ඒකට හේතුව සමාජ දුරස්ථභාවය. සමාජ දුරස්ථභාවය අන්තියක පවත්වාගෙන යෑමට වඩා හුඟක් අමාරුයි ක්‍රීඩා පිටියක පවත්වාගෙන යෑම. ඉතින් ඒක තමයි තියෙන ප්‍රායෝගික ගැටලුව.
එතකොට මේක බලපාන්නේ නැද්ද ඒ සඳහා?
නෑ නෑ, ඒක ඒ වගේ මුළු රටේම පාසල්වල ඒක පැහැදිලිව මට උපදෙස් ලැබෙලා තිබෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන්. ඒ කරන්න එපා කියන එක නෙමෙයි, කරන්න ඕනේ. හැබැයි දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ඒක ක්‍රමක්‍රමයෙන් කරන්න. ඒක විතරම කිරීම අවදානම් සහිත බව හැමෝම පිළිගන්න.
බොහොම ස්තුතියි.
අරගේ ඇමතුම අහගෙන යනකොට කිව්වා ඇමතුමනි, මේ අපේ විද්‍යාපීඨ සිසුන් මේ අවුරුද්දේ ජූනි මාසේ අවසන් වෙන්න තිබිච්ච තමන්ගේ පාඨමාලාව ජූලි මාසේ තව මාසෙකුත් ප්‍රමාද වෙලා අවසන් කරලා අද වෙනකොට මාස 6කට වැඩි කාලයක් මේ දරුවන් තමන්ගේ වෘත්තිය නැත්නම් තමන්ගේ රැකියාව නැතුව මේ වෙනකොට බලාගෙන ඉන්නවා. ඒකට කොරෝනා පිළිබඳ ප්‍රශ්නයක් නම් ඔබතුමාලා රැකියා දෙන්නට. හැබැයි මේ වෙනකොට ධර්මාචාර විභාග සමතුන් 400 ගානකට ඔබතුමාලා රැකියා ලබා දීලා තියෙනවා. ඒකට මේ කට්ටිය ගිවිසුමක් ගහලා තියෙනවා ඔබතුමාලත් එක්ක රැකියා මේ ගුරු වෘත්තියේ පමණයි අපි ඇතුළත් වෙන්නේ කියන ඇග්‍රීමෙන්ට් එකකට ඇවිල්ලා තමයි මේ විෂයට ඇතුළත් වුනේ. එතකොට අද වෙනකොට මේ අය මාස ගණනාවක් දැන් රැකියාවකුත් නැහැ, කිසිම දීමනාවකුත් නැහැ, මුකුත් සාධාරණ වූ වැඩපිළිවෙලක් කිසිවක් ඔබතුමාලා පැත්තෙන් ඉස්ස සිද්ධ නොවි මාස ගාණක් බලාගෙන ඉන්නවා. සර්, ඔබතුමාලා මේ දරුවන් වෙනුවෙන් මේ ශිෂ්‍යයින් නැත්නම් අනාගතයේ අපේ ගුරුවරුන් වෙනුවෙන් මේ වෙනකොට ඔබතුමා අරගෙන තියෙන වැඩපිළිවෙල මොකද්ද? ඉක්මනින් මෙයට සහනයක් ලබා දෙනවාද?
ඒගන සලකා බලලා අපි සුදුසු වැඩපිළිවෙලක් කියලා දන්නවා.
සමන්තිය හේරත්නතුමා සෞඛ්‍ය මෙතුමගේ ඇසීමට
මම අහනවා ගරු ගතනායකතුමනි.
සෞඛ්‍ය මෙතුමිය
ගරු කතානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.